අයිබෝවන් දරුවනේ, අද දවසේදී 8-9 ශ්‍රේණි සඳහා සිංහල පාඩම යටතේ අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ළමා නිර්මාණ පිළිබඳවයි. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මාතෘකාව පුතේ ඕගොල්ලොන්ට මේක පොඩි නෙමෙයි. මේ ළමා සාහිත්‍ය පිළිබඳව පුතේ 9, 10, 11, 12, 13 එතනින් පස්සේ පුතේ උපාධිවල දීපවා කතා කරන මාතෘකාවක් තමයි මේ ළමා නිර්මාණ කියලා කියන්නේ. ළමා නිර්මාණ කතා කරන්න ඉස්සෙල්ලා ළමා නිර්මාණ එක පාරටම බිහි වුණේ නැහැ. ඒ නිර්මාණය වුණේ නැහැ. මේවා ක්‍රමානුකූලව පැවතගෙන ආපු සාහිත්‍යයේ ප්‍රතිඵලයක් හැටියට තමයි පුතේ අපි ළමා සාහිත්‍ය කතා බහ කරගෙන යන්නේ. එතකොට ළමා සාහිත්‍ය කතා බහ කරනකොට පුතේ අපි තේරුම් ගන්නට ඕන අපේ දැන් මේවා නිර්මාණ කරන්න පුතේ වැඩිහිටියෝ. අපි පුංචි ළමයි නෙවෙන්නේ මේවා නිර්මාණය කරන්නේ. වැඩිහිටියෝ තමයි මේ නිර්මාණය කරන්නේ ළමයි වෙනුවේ. අර බලන්නකෝ අපේ අර සිබිල් වෙත්තසිංහ කියලා ඉතාමත්ම ලංකාවේ පහළ වෙච්ච දක්ෂ නිර්මාණකාරියක් ඉන්නවනේ. චිත්‍ර අඳින, කතා ලියන හිටියේ. එතකොට එයා ළමයි ගැනම, ළමයිට ගැළපෙන විදිහේ කතා ලියනවා, ළමයිට ගැළපෙන විදිහේ දෙබස් ලියනවා, වචන ලියනවා, චිත්‍ර අඳිනවා. ඒක ළමා ලෝකයට යන්න ඕන. එතකොට තමයි ළමෙක්වක් බවට පත් වුණා තමයි හොඳ නිර්මාණයක් බිහි වෙන්නේ. එතකොට වැඩිහිටියය මොකද කරන්නේ පුතේ? ළමා නිර්මාණයක් බිහි කරන්න ඉතාමත්ම දක්ෂ සුවිශේෂී භාවයක් වෙන්න ඕන. ළමයෙක් බවට එයා හිතාගෙන තමයි ඒ නිර්මාණය කියන්න ඕන, කරන්න ඕන. එතකොටනේ පුතේ අර භාෂාව භාවිතා කරන්නේ, චිත්‍රයක් ගැළපෙන විදිහට අඳින්නේ, දෙබසක් එන්නේ, වචන එන්නේ, ඒකට ගැළපෙන්න වෙන්න ඕන. එතකොට අපි කතා කරන්නේ පුතේ අද දවසේදී මේ ළමා සාහිත්‍ය පිළිබඳව තමයි අපි කතා කරන්නේ. මේක ආරම්භ වෙන්නේ පුතේ අපේ සිංහල යුග තියෙනවනේ. අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, දඹදෙණි යුගය, කුරුණෑගල යුගය, ඊළඟ ගම්පොළ යුගය, ඊළඟ කෝට්ටේ යුගය, කොළඹ යුගය, ඔය විදිහට අපි යුග ගැන කතා කරනවා. අවසානම යුගය තමයි අපි දැන් මේ කතා කරන්නේ. අපි දැන් ඉන්න යුගයට කියන්නේ පුතේ කොළඹ යුගය කියලායි කියන්නේ. මොකද්ද කියන්නේ පුතේ? කොළඹ යුගය කියලා තමයි කියන්නේ. එතකොට කොළඹ යුගය ගත්තට පස්සේ මුල් කාලීන කවියෝ ඕගොල්ලෝ අහලා තියෙනවා. 4-5 පන්තිවලදී පවා අපි අහනවා කොළඹ යුගයේ කවියෝ කවුද කියන කාරණාව. ඕගොල්ලෝ විතරක් නෙමෙයි, අපි සියලුම දෙනාම පුංචි කාලේ ඉඳලාම තවමත් අපිට ඇහෙන්නේ අපේ දැනට අවුරුදු 100කට වගේ කලින් කොළඹ යුගයේ ආරම්භ වීමත් සමග බිහි වූ ළමා කවි තමයි පුතේ අපි කවුරුත් අහන්නේ. එක නිර්මාණකරුවෝ අපි කොළඹ යුගය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන පුතේ. කොළඹ යුගයේ මුල්ම හිටියා ටිබෙට් ජාතිකේස් මහින්ද හාමුදුරුව කියලා කෙනෙක්. කවුද පුතේ? ටිබෙට් ජාතිකේස් මහින්ද හාමුදුරුව. ලංකාවට ආවේ 1901 තමයි මහින්ද හාමුදුරුව ලංකාවට ආවේ. හැබැයි වැඩි කල නම් ජීවත් උනේ නෑ මහින්ද හාමුදුරුව. අවුරුදු 50ක් වගේ කෙටි කාලයක් තමයි ජීවත් උනේ. හැබැයි ඒ කෙටි කාලයේ තුල මහින්ද හාමුදුරුවන්ගේ නිර්මාණ ඉතාමත්ම අපමණයි. දැනට අවුරුදු ගණනාවක් අදටත් ජීවත් වෙනවා හා සමානයි මේ පද්‍ය දිහා බලනකොට. එතකොට ඒ විතරක් නෙමෙයි, ඊට පස්සේ අපි අහලා තියෙනවා කුමාරතුංග මුනිදාස මහත්තය ගැන අපි අහලා තියෙනවා. එතකොට කුමාරතුංග මුනිදාස මහත්තයත් ළමයින්ටම ගැළපෙන විදිහේ කවි ලියපු කෙනෙක්. අපිට ඒකයි වැදගත් වෙන්නේ. ඒ නිසා පුතේ මෙන්න මේ කොළඹ යුගය ගැන කතා කරන්නකොට අපිට ඊට කලින් ළමා සාහිත්‍ය අපිට තැනින් තැනින් පොඩ පොඩ හමු වෙනවා. ඕගොල්ලෝ අහලා තියෙනවා ඇති පුතේ දත් කැකුළු පාලා, සුරතල් සිනා සීලා, බුලඳ බස් දීලා, කෙලි සියෝ ළඟ දූලි ගාලා. බලන්නකෝ තොටගමුවේ රාහුල හාමුදුරුවෝ කෝට්ටේ යුගයේදී ළමයින්ගේ ස්වරූපය ලියපු හැටි කොයි වගේද කියලා නේද? දත් කැකුළු පාලා, සුරතල් සිනා සීලා, එතකොට මේ ඉතාමත්ම ගැලපෙනවා. එතකොට ළමයිට ගැලපෙන විදියට භාෂාවත් හසුරවාගෙන තියෙනවා. ඒ වගේම පුතේ පුංචි අවුරුදු 7ක කොල්ලෙක් කෝට්ටේ යුගයේදී රජුරුව ළඟට ගියා කියනවන පරාක්‍රමබාහු රජුරුව ළඟට ගිහිල්ලා 6 වෙනි පරාක්‍රමබාහු රජුරුව ළඟට ගිහිල්ලා කියනවලු මාවැනි බිලින්දා වරවර ළඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරිඳෝ වෙන කොයින්දා. බලන්නකො මේ ළමය අහලා මේක රජ්ජුරුව මේ ළමය කියපු කතාව අහලා මේ කවිය අහලා රජමාලිගාවේ තියාගත්ත කියලන ඉතිහාසයේ සඳහන් වන්නේ නේද? එතකොට අපිට ළමා සාහිත්‍ය කෝට්ටේ යුගයේ දී තිබිලා තියෙනවා කියන කාරණාව මතක තියාගන්න. එතනින් පස්සේ තමයි අපිට පුතේ කොළඹ යුගය ගැන කතා කරන්නට තියෙන්නේ. හොඳයි, කොළඹ යුගයේ මහින්ද හාමුදුරුවෝ කොයි වගේ දේවල්ද කරලා තියෙන්නේ කියන කාරණාව අපි කතා බහ කරමු. කියනවා මහින්ද හාමුදුරුවෝ ලියනෝ ලදරුගී ළමා උයන ලදරු කවි නේද වගේ නිර්මාණ පුතේ ආනන්ද රාජකරුණාල මේ වගේ නිර්මාණ ඉදිරිපත් කළා. මේ අවධියේ තමයි පුතේ මහින්ද හාමුදුරුවොත් හිටියේ කියන කාරණාව මතක තියාගන්න. ඒ නිසා මහින්ද හාමුදුරුවොත් නිකන් හිටියේ නෑ. ඔය හා සමාන මාතෘකා දැම්මා. මොනවද? ළමා කව් කලඹ, කව් මින, කව් මුතු, ඔවා මුතු දම, නන්දන ගීත, දරු නැලවිල්ල, දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල, මේ මහින්ද හාමුදුරුවෝ ලියපු නිර්මාණ. මොනවද පුතේ? ආයි කියන්න මට. කවුමින, කවුමුතු, ළමා කවු කලඹ, ඔවා මුතු දම, නන්දන ගීත, දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල, මෙන්න මේ වාගේ නිර්මාණයන් ගණනාවක් මහින්ද හාමුදුරුවෝ ඉදිරිපත් කළා. එතකොට මේ හැම නිර්මාණයකම තියෙනවා ළමයින්ට ගැළපෙන විදියට. එක නිර්මාණයක් තියෙනවා ඔයගොල්ලෝ අහලා තියෙනවා පුතේ, අර දරුවන්ට රාත්‍රිය කියලා දෙන්න මහින්ද හාමුදුරුවෝ යොදාගෙන තියෙනවනේ, අර බකමූනෝ පියාඹති අනෙක් කුරුල්ලෝ නිදති බෝ අතුවල එල්ලීලා මාවවුලෝ කෑ ගසති. මේක පොඩි ළමයිට කියන්න පුළුවන් විදියේ තාලයක් තමයි මහින්ද හාමුදුරුවෝ යොදාගෙන තියෙන. ළමයිට ගැළපෙන විදිය තාලයක් තියෙනවා. ළමයින්ට ගැළපෙන විදියේ භාෂාවක් යොදාගෙන තියෙනවා. බකමූණ කියන සතා ළමයින් ආස කරන සතෙක්නේ. ළමයින්ගේ චරිතයේ තියෙන සතෙක් තමයි බකමූණ කියලා කියන්නේ. බකමූණෝ පියාඹති අනෙක් කුරුල්ලෝ නිදති. අනෙක් කුරුල්ලෝ නිදති මේ ළමයි කතා කරන භාෂාව. මේක වියත් භාෂාවක් එහෙම නෙවෙයි. මේකේ තියෙන්නේ පුතේ ඉතාමත්ම නිර්මාණාත්මක භාෂාවක් යොදාගෙන තියෙනවා. තවත් තැනක කියාගෙන යනවා, සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තනකොළ පිට්ටනියක් වගේ නේද, අන්න බලනු කොච්චර ලස්සනද රෑට. මහින්ද හාමුදුරුවෝ බලන්නකෝ මේ රෑ දැක්කේ හැටි කොහොමද කියලා. මේක ළමයිගෙට ගැළපෙන විදියට භාෂාව හසුරවාගෙන තියෙනවා. සමන් පිච්ච මල්ලෙන් මේ සමන් පිච්ච මල් ටිකක් උඩට ඉහලා නිල් තනකොළ පිට්ටනියක්. නිල් තනකොළ පිට්ටනියකට හරියට සමන් පිච්ච මල් ටිකක් ඉස්සා වාගේ උපමාවක් යොදාගෙන තියෙනවා. අන්න බලනු කොච්චර ලස්සනද රැට. කොච්චර ලස්සනද මේ පරිසරයට ආදරය කරන පිරිසක් හැදෙන්න ඕන. පරිගණකයක් ඉස්සරහට ගිහිල්ලා ෆෝන් එකක් ඉස්සරහා ඉඳගෙන දවස 30 ගත කරලා මානසික වශයෙන් පීඩනයක් ලබා ගන්න මේ නූතන සමාජය මේ ප්‍රචණ්ඩත්වයට යොමු වෙන්නට බලපාලා තියෙන. පරිසරයට ආදරය කරන්නේ, අම්ම තාත්තට ආදරය කරන්නේ, සබා දහමට ආදරය කරනවා නම් ඒ ළමයි හොඳ ළමයි බවට පත් වෙනවා. මහින්ද හාමුදුරුවෝ ඒ කාර්ය සිද්ධ කළා. මහින්ද හාමුදුරුවෝ පරිසරයට ආදරය වෙන විදියට නිර්මාණයන් ඉදිරිපත් කළා. ඊළඟට උඹ වට කර අත්වැල් බැඳ ඉන්නා ඌ මේ දරු කැල හඳ හාමිගේ දර පැටවුද උන් මොකටද මාව මදිද. බලන්නකො මේ ළමයි මේ කියන හැටි. රාත්‍රිය ළමා සිතේ මැවෙනවා. මැවෙන ආකාරයට මහින්ද හාමුදුරුවෝ ඉදිරිපත් කරනවා. තරු පිරිවරාගෙන තමයි මේ ළමය ඉන්නේ. උඹ වටකර අත්වල් බැඳගෙන බැඳ ඉන්න ඌ මේ දරු කැල මේ උඹ වටකරගෙන තමයි මේ දරු කැල ඉන්නේ. හඳ හාමිගේ දරු පැටවුද උන් මොකටද මාව මක හඳ මේ හඳ වට කරගෙන ඉන්නේ මේ ළමයට ආසයි මේ තරු වට කරගෙන ඉන්න ළමයට ආසයි. බලන්නකෝ මෙහෙම පරිසර හිතකාමී පිරිසක් බිහි වෙන්න කොයි තරම් දුරට මේක බලපානවද කියලා බලන්නකෝ මෙතන නේද. ඊළඟට මහින්ද හාමුදුරුවන්ගේ කයිවල තියෙන ලස්සනට මේ ළමයි ගැන කතා බහ කරනෝ ළමා ලෝකය ගැන කතා කරනෝ අපූර්ව නිර්මාණයන් තියෙනවා. බලන්න එක තැනක මහින්ද හාමුදුරුවෝ කියනවා මොකද්ද කියාගෙන යන්නේ මහින්ද හාමුදුරුවෝ ආගම දහම ගැන කතා කරනවා. පුංචි කාලේ ඉඳලාම තමයි අපි දන්නෝ අර පැලයක් හදන්න ඕන වුණාම ඒක පුංචි කාලේ ඉඳලා තමයි එක එක පැතිවලට දාලා හදන්නේ. එතකොට මේ මහින්ද හාමුදුරුවොත් මොකද කරන්නේ මේ මේ ළමයිට ගැළපෙන විදියට හදනවා. ආගම දහම ගැන කතා කරනවා. එක තැනක කියනවා පුතේ එයාගේ එක නිර්මාණයක් තියෙනවා. මොකද නිර්මාණය? නැලවිල්ල කියලා නිර්මාණයක් තියෙනවා. ලක්මවුනි මගේ කියලා මහින්ද හාමුදුරුවන්ගේ එක කවි පන්තියක් තියෙනවා. ඒක තනින් කියාගෙන යනවා. සිතකින් සිතනු බැරි තරමට තිබෙන අගේ සැපතින් වැඩෙන පෙම්බර ලක් මවුනි මගේ ලබමින් පිහිට ඉටු දෙවියන් ගෙනුත් සගේ යහතින් ඉන්න මල් බර සල් රුකක් වගේ රටට ආදරය කරන. අපි කියන්නේ මහින්ද හාමුදුරුවන්ගේ නිර්මාණ පුතේ මේ ළමයිගේ හිත් ගැන කතා කරා. අපි දැන් ඉස්සෙල්ල කතා කරා. ඊළඟට මහින්ද හාමුදුරුවන්ගේ කයිවල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මේ රටට ආදරය කරන. අපි ඕකට කියන්නේ දේශ වාත්සල්ය කියලයි කියන්නේ. දේශාභිමානයක් දැනවෙන විදියට දේශවාසල්ලයකින් යුක්තව භාෂාව මැනවින් හසුරවාගෙන තියෙනවා කියන කාරණාව තමයි අපිට පැහැදිලි වෙන්නේ මෙතන කියාගෙන යනවා. දැන් මම සඳහන් කළ කවිය ආපහු දරුවනේ මම මතක් කරනවා. මොකද්ද? සැපතින් වැඩෙන පෙම්බර ලක්මවුනි මගේ. මේ පෙම්බර ලක්මව සැපතින් තමයි වර්ධනය වෙන්නේ. ලබමින් පිහිට ඉටු දෙවියන්ගෙනු සගේ යහතින් ඉන්න. බලන්නකෝ මේ ප්‍රාර්ථනා කරන හැටි. යහතින් ඉන්න මල් බර සල් රුකක් වගේ සල් ගහක් වගේ අනේ ඔබ යහතින් ඉන්න. කොච්චර ලස්සන නිර්මාණයක්ද කියලා බලන්නකෝ මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙන්න මේකයි මේකේ තියෙන විශේෂත්වය. ඒ කියන්නේ මහින්ද හිමියන් ළඟ තියෙන විශේෂ ලක්ෂණය. තව කවියක් කියනවා මහින්ද හාමුදුරුවෝ. දම්සෝ නිරිඳු පුත් අරහත් මිහිඳු හිමි ධම්මී පෙවිය සිරිමත් ඔබ ගුණට නැමි මම් ඔබේ මුවට මුව තබමින් උරමියෙමි අම්මෙනි එයම මුළු ලෝකෙට පොවමි දෙමි. මහින්ද හාමුදුරුවෝ දම්සෝ නිරිඳු පුත් ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුතා වන අරහත් මිහිඳු හිමි. අරහත් කියන මිහිඳු හිමි මොකද කරන්නේ? අපේ රටට වැඩියා. වැඩල මොනවද කළේ? ධම්මී පෙවිය සිරිමත් ඔබ ගුණට මිරි ධර්මය නම් වූ මී පැණිවල තමයි පෙව්වේ. අපි බුදු දහමින් පෝෂණය වූ බවයි කියන්නේ. මෙහෙම කියනකොට පුතේ අපිට ආඩම්බරයක් ඇති වෙනවනේ මේ මහින්ද හාමුදුරුවෝ පිළිබඳව. එතකොට මහින්ද හාමුදුරුවෝ රටට ආදරය කළා. මහින්ද හාමුදුරුව ආදරය කළ නිකං හිටියේ නෑ. නෑ පුතේ, උඹලත් මේ රටට ආදරය කළ පල්ලා. මේ රට නැත්තං අපිට ඉන්න හිටින්න තැනක් නෑ. ඒකයි කියන අපේ ජාතිය අපි කොයි තරම් වැදගත් වෙනවද කියන මේකේ වැදගත් කතාවක්. අපේ රට ගැන හොඳ කතාවක් කිව්ව පුතේ හොඳ ගායකයෙක් හිටිය අල්හාජ් මොහදින් බේග් කියලා. අල්හාජ් මොහදින් බේග් ගැන පහුගිය දවසක වැඩසටහනකදී කියාගෙන යනකොට කතා කරනවා. එයාගේ පුතාට දුන්න එකම උපදේශය තමයි පුතේ මොකද්ද? පුතේ උඹ බය වෙන්න එපා. කවදාවත් ලංකාවේ අවසාන සිංහලයා දක්වාම ඔබට කන්න බොන්න කවදාවත් වරදින්නේ නැහැ. ඒ මිනිස්සු උඹට සලකනෝ කියලායි කියන්නේ. එතකොට අපිට ඒකෙන් ඒ බලන්න ඒ ඉස්ලාම් ආගමේ කෙනෙක් සිංහල අය ගැන දක්කොපු අදහසෙන් පැහැදිලි වෙන්නේ සිංහල අය මේ මිනිස්සුන්ට ආදරය කරනවා, යුතුකම් ඉටු කරනවා, අසරණයන්ට පිහිට වෙනවා. ඒක අපේ ළඟ තියෙන ලක්ෂණය. අපි කොච්චර කොහොම කරත් එහෙමයි පුතේ. අර ඕගොල්ලෝ ඉපිදිලාවත් නැහැ. 1904 අර එනවනේ සුනාමිය කියලා මහා විපතක් සිද්ධ වෙනවනේ පුතේ. සුනාමි වෙලාවේදී මිනිස්සුන්ට ඒ ගොදුරට ගොදුරු වූ ඒ විපතට ගොදුරු මිනිස්සුන්ට පුතේ ජීවිත සිය ගණනක් දහස් ගණනක් මිය ගියා. ඉතුරු වෙච්ච අයට පුතේ බොන්න වතුර ටිකක් නෑ, කෑම ටිකක් නෑ. මිනිස්සු ඉතාමත් අසරණවා. කවුරුවත් සංවිධාන බිහි වුන්නේ නැහැ, කවුරුවත් සංවිධාන ආවේ නැහැ. නගරවල ගම්මානවල පුතේ ගෙදර උයන්න ගත්තේ හාල් මිට ආපහු බෑග් එකට දාලා අර මිනිස්සුන්ට යව්වා. ගෙදර උයන්න බිඳින්න හදාගෙන තිබුණ පොල් ගෙඩිය ආපහු බෑග් එකට දාලා මේ මිනිස්සුන්ට ගෙනහිල්ලා දුන්නා. ඇයි? අසරණයන්ට පිහිට වෙන්න ඕන කියන ගුණය අපේ මිනිස්සු ළඟ තිබුණා. එතකොට ඒ ආවේ පුතේ බුදුදහමත් එක්ක. මෙහෙම මහින්ද හාමුදුරුව කියනකොට අපිට හිතෙනවා නෑ අපිත් උදව් කරන්න ඕන. මේ අපේ රට, අපේ රටේ ගෞරවය අපි තියන්න ඕන, අපේ රටේ ගුණය අපි තියන්න ඕන, මේවා තේරුම් ගන්න ඕන. එනිසා මහින්ද හාමුදුරුව මෙන්න මේ වගේ ළමයින් සඳහාම නිර්මාණයන් ඉදිරිපත් කරා. එතකොට ඔන්න ඒ විදිහට මහින්ද හාමුදුරුව ගැන අපිට අපූරු විග්‍රහයක් කතා කරන්න පුළුවන්. මහින්ද හාමුදුරුව ලියලා තියෙන ඔය කවි පිළිබඳව යම් පණිවිඩයක් අපිට තියෙනවා. ඒ විතරක් නෙමෙයි, බලන්න. ජාතිය රන් විමනක් වේ, ආගම මිනි පහනක් වේ, එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ. බලන්න, ජාතිය රන් විමන, ජාතිය රත්රන් විමානයක් වාගේ. ඒකයි මෙතන මේ කියන්න. බලන්නකෝ මේ මහින්ද හාමුදුරුව මේ සමාන කරන හැට. අපි මේවට කියන්නේ පුතේ රූපක කියලායි කියන්නේ. අපි ජාතිය රන් ජාතිය රත්රන් විමානයක් වාගේ. බලන්නකෝ නිකන් නෙමෙයි අපි මෙතන රන් කියන පදේ යොදාගෙන තියෙන්නේ. ඇයි පුතේ? මේ වැඩි වටිනාකමක් දක්වන්න. මොකටද වැඩි වටිනාකමක් දක්වන්න ඕන කමක් වෙලා තිබුණා. එතකොට මේ ළමයි සඳහන් මේවා මේ කියන්නේ පුතේ, නේද? රන් විමානයක් වගේ ජාතිය කියනකොට අපි ජාතියට ආදරය කරන්න ඕන. අපේ අය සමහරුන් පුතේ අපේ ජාතියට දොස් කියනවනේ. එහෙම වෙන්න බෑ. අපේ ජාතියට අපි ආදරය කරන්න ඕන. එතකොට තමයි අපි රටට ආදරය කරන්නේ. එතකොට තමයි අපි අම්මට තාත්තට ආදරය කරන්නේ. එතකොට තමයි අපි තමන්ටම ආදරය කරන්නේ. එතකොට තමයි පරිසරයට ආදරය කරන්නේ. එතකොට මෙහෙම සිතිවිලි ජනනය කරන්න ඕන, ඇති කරවන්න ඕන පුතේ අපේ තුල, නේද? ආගම මිනි පහනක් වේ, ආගමට ගරු කරන්න ඕන. ආගමෙන් තොර වෙන අය පුතේ මානසික පීඩනයට ලක් වෙනවනේ ඉතා ඉක්මනින්ම. මෙතන කියනවා ආගම මිනි පහනක්, ආගම හරියට මැණික් පහනක් වගේ. බලන්නකො මහින්ද හාමුදුරුව මේ උපමා කරන හැටි කොයි තරම්ද කියලා, රූපක භාවිතා කරගෙන උපමා කරන හැටි. ආගම කියන්නේ හරියට මැණික් පහනක් වගේ. ආවට ගියාට එහෙම මේව සලකන්නට බෑ. එය රැක ගන්නට මෙලවේ සමත් වෙතොත් පුතුනුඹ, මේවා රැක ගන්නට පුතේ උඹ ඉදිරිපත් වුනොත් ඒක තමයි වැදගත් වෙන්නේ. අපිට කියනවා මේ ලියන්නේ අපි අර නිර්මාණවල කියන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා කියන්නේ ඒකයි. හොඳට අපි මෙතෙන්දි පැහැදිලි කරනවා, නේද? පුතේ උඹ සමත් වෙන්න නම් මොනවද කරන්න ඕන? මේව කරන්න ඕන. එතකොට අපේ යුතුකම අපි කරන්න ඕන කියන එකයි මෙතන මේ කියන්නේ. ඊළඟ තවත් එක තැනක කියාගෙන යනෝ පුතේ මහින්ද හාමුදුරුවෝ ළමයින් සඳහාම නිර්මාණය කළ මොනවද මුත්තේ, මොකද කරන්නේ, මොකටද උඹ ඔය බිම හාරන්නේ, උඹටත් ළමයෝ නොපෙනේ නොසිතමි අඹ ඇටයක් සිටුවන්නට. අහන බලන්නකො, මට මතක් වුණා මේ කවිය ඉතාමත්ම ලස්සන කවියා. දැන් මේ අපේ රට ගොඩනගන්නේ පුතේ, දැන් මේවා මේ 100 කෙනෙක් මේක දෙබසක්නේ තියෙන්නේ. මේක අහලා තියෙන ඕගොල්ලෝ අපිට හුරු පුරුදු දෙබසක්. දුකසේ සිටුවා අඹ ඇටයක් අද එඹ එක අඹයක්වත් කන්න ලැබේවිද මම ළමයෝ. බලන්න දෙන පණිවිඩයක්ත් අපිට මේකේ දෙනවා, ඒකත් අපිට වැදගත් වෙනවා. මම ළමයෝ මින් අඹයක් නොපතමි, යුතුකම පමණක් ඉටුකොට තබනෙමි. මේ ලියන්නේ මම කියන තැන ඉඳන්නේ පුතේ මේ කවිය කියන්නේ. එතකොට සීයා සීයා ළමයයි මේ දෙබසක් තියෙන්නේ බලන්න ඉතාමත්ම ලස්සනට මේ රචනා කරන හැටි මහින්දාමඳුර නේද ළමයා ආ සීයා මොකද කරන්නේ අඹ වලක් හරලා අඹයට යක් හිටවනවා මේ ළමය ගිහිල්ලා අහනවා ළමයාත් ආයි නිකන් කෙනෙක් නෙවෙයි ළමයටත් නිකන් තේරෙනවා හොඳට ළමයා අහන මොකටද මුත්තේ ඔය අඹයට මොකටද ඔය හිටවන්නේ ඊට පස්සේ මේ සීයා කියනවා මොකද්ද උඹටත් ළමයෝ නොපෙනේ නොසිති අඹ ඇටයක් සිටුවන දැන් අහන මොකටද මුත්තේ වලහාරන්නේ කියලා වම උඹට පුතේ තේරෙන්නේ නැහැ මේ අඹ ඇටයක් හිටවන්න අහන මොකටද මේ දුකසේ සිටුවා අඹ ඇටයක් අද එක අඹයක්වත් කන්න ලැබේද පුතා දන්නව මුණුපුරා දන්නවා මේ සීය වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ වයසයිනේ එතකොට ළමයා අහනවා බලන්න මේ අපිට බුද්ධිය වර්ධනය කරන්නට මේ කවි බලපානවා අපිට මේ යුතුකම් ඉටු කරන්නට මහින්දාමඳුරෝ ක්‍රමානුකූලව උපක්‍රමයක් යොදවන මොකද්ද පුතේ අහන්නේ මේ මොකටද මුත්තේ ඔය හිතවන්නේ නෑ මේ අඹ ඇටයක් හිතවනවා ඉතින් මුත්තා ඔච්චර කල් ජීවත් වෙන්නේ නෑනේ මොකටද ඔය දුක් මහන්සි වෙන්නේ කියලා බලන්න දෙන්න පණිවිඩය මම ළමයෝ මින් අඹයක් නොපතේ මම මේකෙන් පුතේ එක අඹ ගෙඩියක්වත් මම කන්න මගේ බලාපොරොත්තුවක් නැහැ මගේ යුතුකම තමයි මම මේ ඉටු කරන්නේ එහෙනම් රට සංවර්ධනය කරන එක පෝෂණය කරන එක දියුණු කරන එක අපි හැමෝගේම යුතුකමක් වෙනවා ඒක ලොකුද පොඩිද අද නැති අපි මැරෙනවද හෙට මැරෙනවද එහෙම එකක් නෑ පුතේ අපේ යුතුකම අපි ඉටු කරන්න එතකොට මම හිතනකොට ඔබ හිතනකොට මේ විදිහ අපි සියලුම දෙනා හිතනකොට මේ රටවල් දියුණු වෙනවා කියන එක අමුතු දෙයක් නෙමෙයි පුතේ තේරුණානේ දැන් අර පරාක්‍රම බාහු රජුරුවන්ගේ කාලේ අපේ සහල් පිටරට යවුවා කියලා කියනවනේ ඒ කියන්නේ මේ දියුණු වෙලානේ මිනිස්සු තේරුණානේ එතකොට පුතේ අපිට මේකේ අපේ යුතුකම අපිට අපි ඉටු කරන්න ඕනේ නැත්තම් තියෙන මේ වනාන්තර ටික විනාශ කරලා දාලා වගාවක් කරන්නේ කුඹුරු ටික පුරන් වෙන්න ඉඩ හැරලා මෙහෙම වෙන්න බෑ පුතේ අපි හැමතිස්සම අපේ යුතුකම අපි ඉටු කරන්න ඕනේ පාරක යනකොට ගමනක් යනකොට ගෙදර ඉන්නකොට පිරිසිදුව තියෙනකොට පැලවලට ආරක්ෂා පැලයක් ආරක්ෂා කරනවා පැලයක් නැත්තම් හිටවනවා මේව අපේ යුතුකම එතකොට තමයි රටවල් දියුණු වෙන්නේ දියුණු රටවල් දිහා බලනකොට පුතේ ඔය ලක්ෂණ අපිට තියෙනවා මේවා මේ පුංචි කාලේ ඉඳලා තමයි මේව කරන්න ඕන ඒකනේ කියාගෙන යන්නේ මහින්දාම්දුර එක තැනක නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ එහෙමයි කියාගෙන යන්නේ එය රැක ගන්නට මෙලොවේ සමත්වෙතෝ බලන්නකො නේද එහෙමනේ කියාගෙන යන්නේ මොකද්ද කියාගෙන යන්නේ එතන කියනවා මොකද්ද කියනවා මේ නිදහස මහ මුහුද නිදහස කියන මහා සාගරය වගේ එහි උල්පත පුතන පුතේ උඹට පුළුවන් නිදහස ඇති කරන්න කියන එක තමයි කියන්නේ නිදහසේ මූල ආරම්භය ඔබ තමයි කියන එකයි කියන්නේ දොන් මෙන්න මේ විදිහට ළමයින් ගැන නිර්මාණ ඉදිරිපත් කරපු කෙනෙක් තමයි මහින්දාහමඳුරෝ කියලා කියන්නේ හැබැයි ඒ හැම නිර්මාණයකින්ම අපිට යම් පණිවිඩයක් දෙනවා මහින්දාහමඳුරෝගේ කයිවල තියෙන විශේෂම ලක්ෂණය තමයි දේශාභිමානය දේශවාසල්‍යයත් ඇති කරවන්න අපි තුල. එතකොට එහෙනම් ළමයි දරුවනේ අපි තේරුම් ගන්න ඕන මහින්දාහඳුරන්ගේ නිර්මාණවල විශේෂයෙන්ම කවුමුතු ඒ වගේම කවුමින ළමා කවු කලඹ ඕවා මුතු දම මේ හැම ගීතයකින් හැම පද්‍ය නිර්මාණයකින්ම හැම කෘතියකින්ම බලාපොරොත්තු වුණේ ළමයින්ගේ හිතට කතා කරලා ළමයන්ගේ ළමයින්ගේ හදවත් ස්පර්ශය කරලා ළමයට යම් පණිවිඩයක් දෙන්න සංවේදී හදවත් වලින් යුක්ත වූ මානව දයාවෙන් පිරිපුන් වූ මානවයෙක් බිහි කරන්න තමයි මහින්දාහමඳුරන්ට උවමනාවක් උනේ. ඔය අපි කතා කළේ පුතේ කොළඹ යුගයේ පළවෙනි මුලින්ම බිහිවෙච්ච කවියෝ පිළිබඳවයි අද දවසේදී අපි වැඩි අවධානයකට ලක් කරන්නේ. ඕගොල්ලන්ට නියමිත පාඩමක් තියෙනවා පුතේ. නමේ ළමයිට හොඳ ළමයා නුවණෙනි හොඳ දේ තෝරා ගනි කියන පාඩමට අදාළව තමයි අපි අද දවසේදී මේ කතා බහ කරන්නේ. ඊළඟට තවත් වැදගත් කවියෙක් තමයි කොළඹ යුගයේ හිටිය කුමාරතුංග මුනිදාස මහත්තයා. එතකොට මේවා දන්න ඔයගොල්ලෝ කුමාරතුංග මුනිදාස මහත්තයා පොත් කිහිපයක් නිර්මාණය කළා. හීන් සැරය, ඊළඟ මගුල් කෑම, හත්පන මේ වාගේ ළමා ගද්‍ය කෘති කීපයක් බිහි කරපු ළමයින් පිළිබඳව මැනවින් හඳුනාගත් කෙනෙක් තමයි නිර්මාණකරුවෙක් තමයි අපිට හමුවන කුමාරතුංග මුනිදාස මහත්තයා. එතකොට කුමාරතුංග මුනිදාස මහත්තයා ලස්සන කවිපන්ති ටිකක් ලියන පුතේ, හාවාගේ වග, ඊළඟට නැලවිල්ල, ඊළඟට සිරිමත්, ඊළඟට මල්බස්, වෙලෙන්දි, මේ වගේ ළමා පද නිර්මාණ ගණනාවක් රචනා කරපු නිර්මාණකරුවෙක් තමයි කුමාරතුංග මුනිදාස මහත්තයා කියලා කියන්නේ. එතකොට කුමාරතුංග මුනිදාස මහත්තයා අපිට වැදගත් වෙනෝ කියලා කියන්නේ ඒකයි. එතකොට කුමාරතුංග මහත්තයා ළමයින් පිළිබඳව මැනවින් තේරුම් ගත්ත, ඒ වගේම ළමයින් හොඳට හඳුනාගත් කවියෙක් තමයි ඔය කුමාරතුංග මුනිදාස මහත්තයා කියලා කියන්නේ. මෙයා එළ හවුල, අපි කවියෝ ගැන කතා කරනකොට පුතේ හෙළ කවි පරපුර කියලා එකක් තියෙනවා. අන්න ඒකදී හෙළ හවුල නියෝජනය කරන කවියෙක් තමයි කුමාරතුංග මුනිදාස මහත්තයා. එතකොට පුතේ කුමාරතුංග මුනිදාස මහත්තයා මේ හෙළ හවුල කියනකොට මේ වෙනත් හවුලක් එහෙම නෙමෙයි. මොකද්ද මේ සිංහල භාෂාවට මුල් තැන දෙන අපේ කියන හැඟීමෙන් යුක්තව කටයුතු කරපු කවියෙක් තමයි කුමාරතුංග මුනිදාස මහත්තයා කියලා කියන්නේ. ව්‍යාකරණ පොත් එහෙමත් ලිව්වා, ව්‍යාකරණ විවරණය, ක්‍රියා විවරණය වගේ පොත් එහෙමත් එතුමා රචනා කළා. එතකොට ව්‍යාකරණ පිළිබඳවත් හොඳ දැනුමක් තිබිච්ච නිසාම අපේ භාෂාවට මුල් තැන දීලා ඉදිරිපත් කළා කියන කාරණාව මතක තියාගන්න. කුමාරතුංග මහත්තයාගේ එක කවියක් තියෙනවා. මොකද්ද? කුමාරතුංග මහත්තයා ගැන පුතේ මේ මහාචාර්ය ආර්ය රාජකරුණා, මට මේක කියලා හිටියා නම් හොඳයි කියලා තමයි හිතුනේ. කුමාරතුංගයන්ගේ සේවය ආර්ය රාජකරුණා මෙන්න මෙහෙම සඳහන් කරනවා පුතේ එක තැනකදී. කවියාගේ මූලික පරමාර්ථය විය යුත්තේ ව්‍යංගාර්ථවත් පද මගින් රසය දැනවීම බව කුමාරතුංග මුනිදාස මහතා කල්පනා කළේය. 20 සියවසේ ආරම්භයේදී සිංහල කාව්‍ය භාෂාව නොදියුණු තත්වයක තිබුණි. සියුම් හැඟීම් ව්‍යක්තව පළ කරන්නට උචිත මාධ්‍යයක් නොපැවතින මෙම දුර්වලතාව මුල්වරට අවබෝධ වූයේ කුමාරතුංගයන්ටය. මේ මහාචාර්ය ආර්ය රාජකරුණා තමයි මේක මේ දක්වන්නේ. එතකොට එහෙනම් ඔය පිළිබඳව මාටින් වික්‍රමසිංහ මහත්තයාද ඔය පිය සමර කියලා කවිපන්තියක් කුමාරතුංග මහත්තයාගේ රචනා වුණා. ඒ ගැනත් අපූරු නිර්මාණ, අපූරු අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. මම කුමාරතුංග මහත්තයාගේ එක කවියක් අරගන්න. මේව මේ එක පැත්තකින් පුතේ කවියක් නිර්මාණය කරන්න මේ අපි උත්සාහ කරන්න ඕන. මේ කවිය කියන එක, කවියෙන් තමයි මිනිස්සු පුතේ කාලයක් ජීවත් වෙන්නේ, වසර 100,000 ගණනක් ජීවත් වෙනවා. දැන් ධර්මසේන හාමුදුරුව ගත්තම වසර 100 ගණනක් ජීවත් වෙනවා. තොටගමේ රාහුල හාමුදුරුවත් ජීවත් වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ ගැන කතා කරනවා කියලා කියන්නේ තවම ජීවත් වෙනවා කියන එකනේ. කුමාරතුංග මහත්තයා තාම ජීවත් වෙනවා. එතුමාගේ තියෙනවා මල්බස් කියලා කියනවා එක කවිපන්තිය. ගස වතු සුදු වී පිරිසිදු පොහොය නැතිදු සිල්ගත් බඳු. බලන්නකෝ, ගස වතු සුදු වී පිරිසිදු පොහොය නැතිදු සිල්ගත් බඳු. මහා ගැඹුරු කටොර නොතේරෙන භාෂාවක් කුමාරතුංගයන් භාවිතා කළේ නැහැ. නැත්නම් කුමාරතුංගට ලියන්න තිබ්බ, කුමාරතුංග මහත්තයට ගැඹුරු භාෂාවෙන් ලියන්න තිබුණා. කාටත් නොතේරෙන හෙළ භාෂාව භාවිතා කරන්න තිබුණා. හැබැයි කුමාරතුංගයන් එහෙම කළේ නැහැ. මේක ළමයිට තේරෙන්නේ නැහැ. තමන්ගේ වියත් බව ප්‍රදර්ශනය කරන්න ගියේ නැහැ. බලන්නකෝ, මේ මහා ලොකු එකක් නෙමෙයි මේ වතුසුද්ද ගහක් ගැන කියාගෙන යන්නේ. ගස වතුසුදු ගහ, වතුසුද්ද ගහ වී පිරිසිදු පිරිසිදු වෙලා තියෙන්නේ. පොහොය නැතිදු පෝයක් නෑ, හරියට සිල් ගත්තා වගේ. බලන්නකො මේ ව්‍යංගාර්ථවත් බව. මල් පිපිල කියලා තමයි මේ කියන්නේ. හැබැයි මල් පිපිච්ච බව කියන්නේ සිල් ගත්තා වගේ කියලා කියන්නේ. සිල් ගත්තම අපි දන්නව සුදු පාටයි කියන එක දන්නව. සුදු පාට වස්ත්‍ර වලින් යුක්තව තමයි සිල් ඇත්තෝ ඉන්නේ. ඒ බව මෙහිදී අපිට ඉස්මතු කරනවා, සිහිපත් කරනවා. එතකොට මල් පිපිලා තියෙන වතු සුද්ධ ගහ හරිර සිල් ගත්තා වගේ කියලා කියන්නේ පොඩි සිදුවීමක් ඉතාමත්ම ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට තව තැනක තියෙනවා, දහස් දලා ගස විමලා මහන වෙලා සිටින තුලා. බලන්න මොකද මේ කියාගෙන යන්නේ? දහස් පෙතිය ගැන මෙතන මේ කියාගෙන යන්නේ. බලන්න දැන් වතු සුද්ධ ගහ සුදු පාටයි. කවිය කියන්නේ, කුමාරතුංගයන් කියන්නේ කොහොමද? සිල් ගත්තා වගේ කියලා. දහස් පෙති ගහ කොහොමද කියාගෙන යන්නේ? දහස් දලා ගස විමලා මහන වෙලා සිටින තුලා. හරියට මොකද්ද? මහන වුණා වගේ. මොකද්ද කියාගෙන යන්නේ පුතේ? මහන වුණා. ඇයි මහන වුණා කියලා කියන්නේ පුතේ? පැවිදි වුණාම අඳින වස්ත්‍රය කසාවත කියලායි අපි කියන්නේ, කහපාටයි. එහෙනම් දහස් පෙතිය මල් පිපුනම ගහ මොන වගේද? කහපාටයි. බලන්නකො ලියලා තියෙන අපූර්වත්වය කොයි වගේද කියලා නේද? මේවා ඉතාමත් තවත් තැනක කියාගෙන යන කුමාරතුංගයා හා පුදුමෙකි, මලක මලකි, නැහැ එහි සකි සමනලයකි. බලන්නකො ළමයි ආසා කරන ළමයින්ටම ගැලපෙන විදියට භාෂාව කොයි තරම් හසුරවාගෙන තියෙනවද කියන කාරණාව බලන්නකො නේද? මහ පුදුමෙකි, මලක මලකි, හරියට මලක් උඩ මලක් තියෙනවා. මේ අපි සමනලයට ආදරේන පුතේ, මේ පුංචි ළමයි පුදුමාකාර පාරේ මැරිලා හිටියත් සමනලේ අරගෙන ගිහිල්ලා අතට අරගෙන උගේ හැඩ බලලා පුදුමාකාර මේ පරිසරය අලංකාර කරන විශ්වකර්ම නිර්මාණයක් තමයි මම නම් දකින්නේ සමනලේ කියලා කියන්නේ. ඇයි පුතේ? ඌ එක එක ජාති සමනල්ලු 10ක් ගත්තොත් පුතේ 10 විදියක ඉන්නවා. අපි දැක්කොත් සමනලේ කනිත් එක්කිනාට වඩා වෙනස්. මේ විවිධ වර්ණවලින් යුක්තව මේ පරිසරය අලංකාර ප්‍රමාණයෙන් එක එක ප්‍රමාණය සමනල්ලු ඉන්න, චූටිමා ඉන්න, ඊට වඩා පොඩ්ඩක් වැඩියා ඉන්න, මේ පරිසරය අලංකාර කරනවා. මලක ගිහිල්ලා වහනවා, හරියට තවත් මලක් වගේ. අපි එතකොට සමනලයට ආදරය කරනෝ නේද පුතේ? බලන්න සමනලයට මලක් උඩ මලක් තියෙනවා වගේ. එහෙමනේ කියන්නේ, නැහැ එහෙසකි, නෑ නෑ මිත්‍රයා, ඒක මලක් නෙවෙයි, ඒ සමනලය. බලන්නකො සමනලයට ගැළපෙන විදියට කොච්චර භාෂාව යොදාගෙන තියෙනවද, යෝග්‍ය විදියට යොදාගෙන තියෙනවද. ළමයි මෙහෙම ආදරය කරන, ඒ කියන්නේ අපේ හදවත් අපිට සමීප වෙනවා මේ පරිසරය පිළිබඳව. පරිසරයට ආදරය කරන්න හිතෙනවා අපිට. ඒකයි මෙතන කියන්නේ. ඒ විතරක් නෙමෙයි, හාවාගේ වග කියන එක බලන්නකො. හා හා හරි හාවා, කැලේ මැදින් ආවා, හිටගෙන ගහ ගාවා, වටපිට ඇහැලෑවා. බලන්නකො කියන හැටි. හා හා, මේ හාවන්ට ආසයිනේ අපේ ළමයි නේද? එතකොට ළමයින්ට ගැළපෙන විදිහේ නිර්මාණයන් ඉදිරිපත් කළා. ඒක තමයි වැදගත් වෙන්නේ. ළමයින්ගේ මනස හඳුනාගත්තා. ළමයින්ගේ මනස හඳුනාගත්ත, ළමයි කියන්නේ කවුද කියන එක මැනවින් තේරුම් ගත්ත බව මෙහිදී අපිට හොඳටම පැහැදිලි වෙනවා නේද? හා හා හරි හාවා, කැලේ මැදින් ආවා, හිටගෙන ගහ ගාවා, වටපිට ඇහැලෑවා. ඒ විතරක් නෙමෙයි, කුමාරතුංගයන් ලියාගෙන යනෝ පුතේ නැලවෙල්ල කියලා ලස්සන කවි පන්තිය. ඒක කියනෝ පුතේ, අර අපි අහලා තියෙනවනේ, අර දොයි 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 දොයිය බබා, අපේ නැලවිලි ගී අහලා තියෙනවනේ. මේ ජන කවි වර්ගයක් තමයි ඒවා පුතේ. දොයි දොයි දොයිය බබා කියලා කියන්නේ මෙන්න මේ ජන කවියා භාෂය ලබා ගත්තා කුමාරතුංගයන්. ළමයින්ටම ගැළපෙන විදියට කවි පන්තිය හදනවා. කොහොමද හදාගෙන යන්නේ. මේකේ කියනවා ළමයින් ගැන බොහෝම අපූර්ව විග්‍රහයක් කියාගෙන යන කුමාර තුංගයා. තොටිල්ල සැමසුව පිරි පැද්දෙයි තාලෙට සරි අසමින් ගී සුමිහිරි නිදන්න පුතරන් කිරි. තොටි බලන්න මේ ළමයින් ගැන තමයි ළමයි තොටිල්ලේ සුවසේ නිදන්න කැමති. මේක කියන්න පුතේ අර ජන් දොයි 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 දොයිය බබා කියන තාලයට තමයි මේක ගායනා කරන්නේ. ඊළඟට කියනවා බලන්න උණු වැඩියයි හිරුගේ රැස් තෙමා නැවත ගෙනෙන ලෙස් ගියේය වැද මුහුදු කුස් පෙනේද ආදර විසෙස්. මොකද්ද උණු වැඩියයි උණු වැඩියයි උණු උමේ හිරු එළිය එනකොට මොකද කරන්නේ රශ්මියක් තියෙනවා උණු බවක් තියෙනවා. ඒකයි මෙතන මම කියන්නේ උණු වැඩියයි හිරුගේ රැස් තෙමා නැවත ආපහු රැගෙන ඒම සඳහා මුහුද මොකද කරන්නේ මේ අවුරස්නය අඩු කරන්න තමයි ළමයට හැමතිස්සෙම මේ පරිසරය හේතු සාධක වෙන්නේ කියන එකයි කියන්නේ. ඊළඟට කිය බලන්න පුතේ මේ කවියා කියනවා කුමාරතුංගයන් කියනවා සුරතල් දරු බිය වෙති කුරුළු පැටවු නොහඬති නැලවිල්ලෙන් කම් නැති කිරිල්ලෝද සැතපෙති. මේ පුංචි කුරුළු පැටව මේ ළමයට ආදරය කරනවා. පුංචි කුරුළු පැටව මොකද කරන්නේ කෑ ගහනවා. සුරතල් දරු බිය වෙති කුරුළු පැටව කෑ ගහන්නේ නැහැ. ඇයි මේ පුංචි ළමයට නිදා ගන්න ඕන නිසා. නැලවිල්ලෙන් කම් නැති කිරිල්ලෝ මොකද කරන්නේ සැතපෙනව නිදා ගන්නවා. ඇයි මේ ළමයිට ආදරය කරන්න ඕන නිසා තමයි මෙතන කියාගෙන යන්නේ. ළමයිට නිදා ගන්න ඕන නිසා මොකද කරන්නේ මෙයා කුරුළු පැටව කෑ ගහන්නේ නැ. මේ පරිසරයේ ඒ විතරක් නෙමෙයි බලන්න එක තැනක කියාගෙන යන මොනවද වසු පැටියෝ ගෙල පසා මිනිවැල් සෙල වෙන නිසා රිසි ලෙස ඇඟ නොම කසා හිඳිති තනට ඇස වසා. වහ පැටියෝ මොකද කරන්නේ අර ගෙජ්ජි හඬ ඇහෙන හින්දා එතකොට අර ළමයිට නිදා ගන්න බෑනේ පුතේ. මේ එකනේ මේ පරිසරය ගැන බද්ධ කරගෙන තියෙනවා. මේ වසු පැටව කියන එක මේ පරිසරයේ ළමයිට කැමති ළමයි ආස කරන සතෙක් තමයි. එතකොට ඔවුන් කෑ ගහන්නෙත් නැහැ මේ ළමයිට නිදා ගන්න ඕන නිසා. එතකොට මේ පරිසරයත් එක්ක සමීප බවක් තියෙනවා. පරිසරය අපිට ආදරය කරනකොට අපිත් පරිසරයට ආදරය කරන්න ඕන කියන පණිවිඩය මේකේ දෙනවා. එක තැනක කියනවා ළමයිගේ ඔය මේ දිව්‍යාංගනාව ළමයිගේ ප්‍රධානම චරිතයක්නේ ආස කරන. එතකොට මේකේ කියාගෙන යනවා සඳපානේ වැලි තලා සුර කුමරියෝ මල්සලා නටති මේ දෙස බල බලා ගිගිරි වලලු පයනොලා. බලන්නක මේ දිව්‍යාංගනාව ගැන කතා කරගෙන යනවා. මට කියන්න ඕන කමක් තියෙන මොකද්ද පුතේ ළමයින්ට ගැළපෙන විදියේ භාෂාව චාරිත මේ උපයෝගී කරගෙන ළමා මනසට කතා කරනවා. ළමයිගේ හිත ස්පර්ශ කරනවා. ධර්ම හිත නිමිචෙහිත් බවට පත් කරනවා. ඒකයි මෙතන මේ කියාගෙන යන්නේ. ඒ විතරක් නෙමෙයි මෙතන කියාගෙන යනවා මොනවද කියාගෙන යන්නේ අර සුරකුමරිය දිව්‍යාංගනාව නටන්නේ නැහැ සද්ද කරන්නේ නැතුව ඔවුන් ඉන්නවා කියන එක තමයි මෙතන කියාගෙන යන්නේ. එතකොට මෙන්න මේ විදියට කුමාරතුංග මහත්තයා බොහෝම අපූර්වට කියාගෙන යනවා මේ ළමයින් පිළිබඳව. ඊළඟට ළමයින් පිළිබඳව කතා කරන තවත් අපිට හමුවන තවත් නිර්මාණකරුවෙක් තමයි ආනන්ද රාජ කරුණා කියලා. කියන්නේ ආනන්ද රාජ කරුණාගේ ලදරුගී ළමා උයන ඊළඟ වගේම ලදරු කවි මග ඒ වගේම ලදරු කවුමි මේ වගේ ළමයි සඳහාම නිර්මාණ ගණනාවක් ලියලා තියෙනවා. දිලී දිලී ආකාශේ කියන කවි පන්තිය ළමයින්ටම ගැළපෙන විදියටම තමයි යොදාගෙන තියෙන්නේ. එතකොට මෙන්න මේ විදියට ළමයින් පිළිබඳව නිර්මාණ රාශියක් අපිට ඔය අපේ ඉතිහාසයේ පුරාම අපිට හමු වෙනවා. ඒ මම අද දවසේදී කතා කරේ පුතේ කොළඹ යුගයේ මුල් කාලේ ඉන්න කවියෝ ළමයින් ගැන කොහොමද කතා කරේ කියලා. එතකොට ඒ විතරක් නෙමේ මෑත භාගයේ වෙනකොට W.A. අබේසිංහ වගේ ලක්ෂ්මන් කහටපිටිය ඒ වගේම මහගමසේකර වගේ නිර්මාණකරුවෝ ළමයින් පිළිබඳව කතා බහ කරලා තියෙන. එතකොට මම බලාපොරොත්තු වෙන පුතේ අපි මේ නිර්මාණ කියවන්න අපි යොමු වෙන්න ඕන. එතකොට ළමයින්ගේ හිත් වෙනස් වෙලා යහපත් තත්ත්වයකට ගන්නට පුළුවන් හැකියාවක් අපිට ලැබෙන. ඒ නිසා ළමයින්ගේ හිත් පිළිබඳව ඉතාමත්ම සරලව ළමයින්ගේ හිත් මැනවින් හඳුනාගෙන පද්‍ය රාශියක් ඉදිරිපත් කරපු නිර්මාණකරුවෙක් නිර්මාණකරුවෝ කොළඹ යුගයේදී අපිට හමු වෙනවා. එහෙනම් දරුවනේ, අපි මං අද දවසේදී බලාපොරොත්තු වුණේ ළමා කයිවල තියෙන වැදගත්කම මොනවද, මොන තේමාවන් යටතේද ඔවුන් නිර්මාණය කරලා තියෙන්නේ, මේවා හඳුනාගෙන අපි කවියක් දෙකක් රස විඳලා අපේ මනස අපි හදාගමු. මේක 8 වසරටත් තියෙනවා, 9 වසරටත් තියෙන පාඩමක් හැටියට අපි මතක තියාගන්නට ඕන. ඉතින් අද දවසේදී අපි ඔය ළමා පද්‍ය සාහිත්‍ය පිළිබඳවයි අපි කතා කරේ. මේ පිළිබඳව අපි වින්දනයක් ලබලා, රසයක් ලබලා අපි තවදුරටත් මේ ග්‍රන්ථ පරිශීලනය කිරීමට පෙළඹෙමු කියන පණිවිඩය දෙමින් අද දවසේදී මම සිංහල පාඩම මෙතනින් හමාර කරනවා. එහෙනම් ළමයි නිර්මාණයක් ගත්ත එකම අපි කියවන්න යොමු වෙලා අපේ මනස අපි සතුටු කරමු, අපේ කය නිරෝගීව තියාගන්නටය බලපානෝ කියන පණිවිඩය ලබා දෙමින් අද දවසේදී මම නතර වෙනවා. එහෙනම් තවත් දවසකින් අපි සිංහල පාඩමකින් හමු වෙනතුරු අදට මම නතර වෙනවා. හැම දිනාට මෙහෙනම් ආයුබෝවන්.